ශ්‍රීලංකාව සහ ඉන්දියාව අතර ඇතිවීමට නියමිත නව වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් වූ විවිධාකාරයේ තොරතුරු මෙවන විට අපිට විටින් විට මාධ්‍ය ඔස්සේ අහන්නට දකින්නට ලැබෙනවා. මේ ගිවිසුම සහ මීට පෙර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති වෙළඳ ගිවිසුම අතර ඇති වෙනස්කම් මොනවාද? මෙය ශ්‍රී ලංකාවට අහිතකර ගිවිසුමක්ද, හෙවත් නැත්නම් හිතකර ගිවිසුමක්ද? මේ කාරණය පිළිබඳව අද අපි වැඩසටහනෙන් කතාබහ කරන්නට තීරණය කළා. මේ පිළිබඳව කතාබහ කරන්නට මේ ගිවිසුමට අදාළව සිදු කෙරුණු පර්යේෂණවලට දායකත්වය ලබා දුන්, ඒ වගේම ලර්න් ඒෂියා ආයතනයේ නිර්මාතෘවරයා වශයෙන් කටයුතු කරන, ශ්‍රී ලංකාව තුළ ආර්ථික විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් වූ ප්‍රවීණෙක් වන මහාචාර්ය රොහන් සමරජීවයන් අද වැඩසටහනට අපි සම්බන්ධ කරගත්ත මහාචාර්යතුමනි, අපි මුලින්ම මේ කතාබහට ආයුබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා.
ආයුබෝවන්
මහාචාර්යතුමනි, අපි දැනගන්නට කැමතියි ද කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර යම් කිසි ආකාරයක කර්මාන්ත, එහෙමත් නැත්නම් වෙළඳ ගිවිසුමක් තිබෙනවා. මේ ගිවිසුම සහ මේ පවතින වෙළඳ ගිවිසුම සහ මේ අලුතින් ඇතිවීමට යන වෙළඳ ගිවිසුම අතර ඇති වෙනස්කම් මොනවාද?
අපි 98 ලංකාවයි ඉන්දියාවයි දෙරටටම පළවෙනි ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් කරා. ඒක බාණ්ඩ සම්බන්ධයෙන් පමණයි, ඒ වගේම ඊටාම සීමා සහිත ගිවිසුමක්. දැන් අත්සන් කරන්න හදන්නේ තාක්ෂණික සහයෝගය, සේවා වෙළඳාම, ඒ වගේම ආයෝජන. ඊට අමතරව කලින් ගිවිසුමේ තිබ්බ අඩුපාඩු වෙච්ච ආරවුල් නිරාකරණය කිරීමේ විධික්‍රම, එමෙන්ම දෙපැත්තේ අපි කියන්නේ මියුචුවල් රෙකග්නිෂන් අග්‍රීමෙන්ට් කියලා, දෙපැත්තේ ප්‍රමිතීන් පිළිබඳ සරල ක්‍රමවේදයක් ඇති කරන ගිවිසුමක් තමයි ඇති කරන්න හදන්නේ.
ඔබ මෙහිදී සඳහන් කළ පරණ ගිවිසුමේ යම් යම් ආකාරයේ ගැටලු තිබුණා කියලා, මොනවද මේ පරණ ගිවිසුමේ තිබුණු ගැටලු මහාචාර්යතුමනි?
පරණ ගිවිසුමේ තිබුණු ප්‍රධාන ගැටලුවක් තමයි ලංකාවේ දැන් ඕනෑම රටකට බාණ්ඩ ගේනකොට ඒකේ සෞඛ්‍ය පැත්තෙන් එහෙම නැත්නම් ඒ ප්‍රමිතීන් තියෙනවා. ඒ ප්‍රමිතීන් වලට අනුකූලද කියලා කියන්න අපිට යම්කිසි සහතිකයක් තියෙන්න ඕනේ. එහෙම නැතුව මේ මම හිතන්නේ ඒ ප්‍රමිතීන් වලින් තොර සෞඛ්‍ය රහිත කර බාණ්ඩ ගේනවට ඔස්ට්‍රේලියාව කැමතිත් නැහැ, ඉන්දියාව කැමතිත් නැහැ, ලංකාව කැමතිත් නැහැ. අපිට තිබ්බ ප්‍රශ්නේ මේ සහතිකය ඉන්දියානු සහතිකයක් විය යුතුයි ලංකාවෙන් අප්නෑනේ කරන බඩු වලට. ඒ වගේම ලංකාවට එනකොට මේක ලංකාවේ සහතිකයක් ඉන්දියාවෙන් බඩු වෙනකොට අපි ඉන්දියාවේ සහතිකය පිළිගන්නේ නැහැ. අපි ඉන්දියාවට යනකොට ලංකාවේ සහතිකය ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. ඒක ලොකු අඩුපාඩුවක් වෙලා තිබ්බා. මොකද මේ සහතික ඊට පස්සේ ලබා ගන්නකොට ප්‍රමාද වැඩි, බාණ්ඩ ගෙනී ගන්න බෑ. ඒ වගේම ආරවුල් නිරාකරණය කර ගැනීමේ නිසි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ඒ දෙක මේ වර්තමාන සාකච්ඡාවල නිරාකරණය කරන්න උත්සාහ කරනවා.
හොඳයි මහාචාර්යතුමනි, දැන් අපි දන්නවා ලෝකයේ පුරා දියුණු වන ආර්ථික ගත්තහම චීනය සහ ඉන්දියාව කියන ආර්ථිකයන් දෙක ඉතාමත් විශාල ආර්ථිකයන් දෙකක්, වැදගත් ආර්ථිකයන් දෙකක් බවට පත්ව තිබෙනවා. අපි ඉන්දියාව සමග, විශේෂයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාව සමග මෙවන් ගිවිසුමකට එළඹීමේ ඇති වැදගත්කම මොකක්ද ආර්ථිකමය සහ සමාජීය වශයෙන්?
මූලික වශයෙන් මේ වර්තමාන ආණ්ඩුව ජනතාවට පුරුදු වෙලා ජනතාව එයට අනුමැද්ද දීලා තිනවා රැකියා 10 ලක්ෂයක් අලුත් රැකියා ගුණාත්මක වශයෙන් ඉහළ සේවාංශ කර්මාන්ත අංශයේ අලුත් රැකියා 10 ලක්ෂයක් නිර්මාණය කරනවා කියලා. ඒ නිර්මාණය කිරීමට අපිට මෙතෙක්කල් කරපු විදිහට වැඩ කරන්න බෑ. මොකද අපේ අපනයන ඉතාමත්ම සීග්‍රයෙන් පහළ බැහැලා තියෙනවා අපේ ආර්ථිකයට සාපේක්ෂව. මේ අපනයනය නැවත ඉහළ නැංවීම සඳහා අපිට වියට්නාමය මෙන්ම ලංකාවටත් අවශ්‍ය වෙලා තියෙනවා ගිවිසුම් වලට ඇතුළත් වෙලා ඒ අපනයනය ප්‍රවර්ධනය කරන්න, ඒ වගේම ආයෝජන ආකර්ෂණය කරගන්න. වියට්නාමය ගත්තොත් 2000 ඉඳන් 2014 වෙනකම් නව ගුණයකින් ඒ අයගේ අපනයන වැඩි කරලා තියෙනවා. අපි ඒ මුළු කාලය ඇතුළතම අපේ අපනයන වැඩි කරලා තියෙන්නේ 2 ගුණයකින් පමණයි. ඒ නිසා අපි හිතනවා, ආණ්ඩුවත් හිතනවා, මේ ගිවිසුම් ඉන්දියාවත් සමග විතරක් නෙමෙයි අපේ ප්‍රධාන වෙළඳ පාර්ශ්වකරුවන් එක්ක, ඒ කියන්නේ ආසියාන්, චීනය, ඉන්දියාව, යුරෝපය, ඔය කී නොකී සියලුම රටවල් එක්ක අපි ගිවිසුම අත්සන් කළ යුතුයි කියලා. ඒකේ පළවෙනි පියවර විතරයි මේ ඉන්දියාවත් එක්ක එන ගිවිසුම.
ඔබ මෙහිදී සඳහන් කළා විශේෂයෙන්ම මීට පෙර පැවති ගිවිසුමේදී බාණ්ඩ ඒ ගිවිසුමට ඇතුළත් වුණා කියලා, ඒ වෙළඳ ගිවිසුමට. දැන් මේ නව ගිවිසුමට සේවාවන් ඇතුළත් කිරීම එහි සුවිශේෂී සාධකයක් වශයෙන් ඔබ ඔබ මෙහිදී පෙන්වා දුන්නා. සේවාවන් ඇතුළත් වීම සුවිශේෂී සාධකයක් බවට පත්වන්නේ කොහොමද මහාචාර්යතුමනි?
මොකද අපේ සේවා ආර්ථිකය තමයි ලොකු ආර්ථිකය. අපේ ආර්ථිකයෙන් 50%කට වැඩිය තියෙන්නේ සේවා. අපේ කෘෂිකාර්මික ආර්ථිකය 10%ක් විතර අඩුයි. ඊට පස්සේ භාණ්ඩ ආර්ථිකය මැනුෆැක්චරින් කියන එක ඒකත් 20%-30%ක් වගේ ගානක් තියෙන්නේ. 50%කට වැඩිය තියෙන්නේ සේවා. ඊට අමතරව ගෝලීය සැපයුම් දාම කියන සංකල්පය ග්ලෝබල් වැලියු චේන්ස් කියන සංකල්පය යටතේ තවදුරටත් කිසිම රටක් භාණ්ඩ ගිවිසුම් විතරක් අත්සන් කරන්නේ නැහැ. භාණ්ඩ සහ සේවා කියන දෙකම තමයි අත්සන් කරන්නේ. ඒ නිසා අපි අනිවාර්යෙන් සේවා මේකට අන්තර්ගත කළ යුතුයි.
මහාචාර්යතුමනි, දැන් මේ සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ සහ විවිධ සමාජ වෙබ්අඩවි ඔස්සේ සාමාන්‍ය ජනතාව දක්වන අදහස් දෙසට අවධානය යොමු කිරීමේදී සමහරක් වෙලාවට සාමාන්‍ය ජනතාව මේකට ඍණාත්මක ආකල්පයක් දක්වන ආකාරය අපි දකිනවා. විශේෂයෙන්ම මේ තොරතුරු තාක්ෂණ සේවාවන් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණියොත් එය ලංකාවේ ශ්‍රම බලකායට යම්කිසි ආකාරයකින් අහිතකර විදියට බලපානු ඇතැයි කියලා. මහාචාර්යතුමනි, පර්යේෂකෙක් විදියට ඔබගේ මතය දැනගන්න කැමතියි අපි.
ඔව්, සාමාන්‍ය ජනතාව කියලා මේ විශේෂ මේ කණ්ඩායම අපි ඒකට කියන්නේ ස්පෙෂල් ඉන්ට්‍රෙස්ට් කියලා කියන කට්ටිය සාමාන්‍ය ජනතාව කියලා හඳුන්වන එක ඇත්ත වශයෙන්ම වැරදි. මේ තියෙන්නේ වෘත්තිකයන්ගේ යම්කිසි උපකූලකයක්. ඒගොල්ලෝ සංවිධානය වෙලා එකක් ඉන්දියානු බීතිකාව කියලා දෙයක් ලංකාවේ අපේ අපේ මේ චෝල ආක්‍රමණවල ඉඳන් අපේ රටේ අපේ ඉන්දියාව ගැන ලොකු සැකක් බයක් තියෙනවා. ඒක මත පදනම්ව ඒ වගේම විරුද්ධ පක්ෂය මොකක් හෝ එකක එල්ලෙන්ඩ හදනවා. ඒවත් එකතු කරගෙන මේකට විරුද්ධව යම්කිසි මතයක් ගොඩනගන්න උත්සාහ කරනවා. ලොකු පෙළපාලි, ලොකු රැස්වීම් පියව තියෙනවා. ඒක ඇත්ත. නමුත් මේක සාමාන්‍ය ජනතාව කියලා කියන්න අමාරුයි. කියන්න කියන එක මම හිතන්නේ සාවද්‍යයි. මොකද වෙළඳ ගිවිසුම් වලින් සිද්ධ වෙන්නේ රැකියා ප්‍රවර්ධනය. එතකොට ඒ රැකියා අලුතෙන් ලබා ගන්න කට්ටිය මේ වෙලාවේ පෙළපාලි යන්නේ නැහැනේ. රැකියා තියෙන කට්ටිය මේකට විරුද්ධව කතා කරන්නේ. එහෙම නැතුව අලුතෙන් රැකියා උත්පාදනය කරලා ඒකින් ප්‍රයෝජනක් ලබා ගන්න ජනතාව නෙමෙයි. ඒ වගේම අපි මතක තියාගන්න ඕනේ වෙළඳාම ලිහිල් කරාම පාරිභෝගිකයට තමයි වාසිය ලැබෙන්නේ. නමුත් පාරිභෝගික ගැන කවුරුත් කතා කරන්නේ නැහැනේ. කතා කරන්නේ දොස්තරලගේ රස්සාවල් ගැන, ඉංජිනේරුවන්ගේ රස්සාවල් ගැන, ඒව ගැන විතරයි කතා කරන්නේ. අවසාන වශයෙන් මම කියන්න ඕනේ කාගේවත් රැකියාවලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ආණ්ඩුව මගේ මතයට පටහැනිව, නමුත් ආණ්ඩුව කියනවා අර හතරවෙනි මාදිලියේ වෙළඳා සේවා වෙළඳාමට ඒගොල්ලෝ අවසර දෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ කිසිම කෙනෙක්ට මේකේ තියෙන රස්සාවක් ගන්න විදියක් නැහැ. මේක පළවෙනි, දෙවෙනි සහ තුන්වෙනි මාදිලියේ වෙළඳාම් වලට විතරයි ඉඩ දෙන්නේ.
අවසන් වශයෙන් ඔබතුමාගෙන් දැනගන්නට කැමති මෙවන් ආකාරයේ ජාත්‍යන්තර ගිවිසුම් වලට එළඹීම දැන් ඔබතුමා මෙහිදී සඳහන් කළා. විශේෂයෙන්ම ඉන්දියාව පමණක් නෙවෙයි, ලෝකයේ අනෙකුත් රටවල් සමගිනුත් මේ ආකාරයේ ගිවිසුම් වලට එළඹීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැදගත් කාරණයක් කියලා. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ දියුණුවට, එහෙමත් නැත්නම් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර මට්ටමට ගෙන යාමට මෙවන් ගිවිසුම් වලට එළඹීම රටක් විදියට අපිට කොයිතරම් දුරට වැදගත්ද?
මේක ඔස්ට්‍රේලියාවේ RCEP කියලා, රීජනල් කෝපරේෂන් ඉකනොමික් පාර්ට්නර්ෂිප් කියලා ගිවිසුමකට අත්සන් කරන්න උත්සාහ කරනවා ආසියාන් රටවල් සහ චීනය ඇතුළු. ඒ වගේම TPP ට්‍රාන්ස් පැසිෆික් පාර්ටනර්ෂිප් කියලා ලෝකයේ ආර්ථිකයෙන් 40%ක් ආවරණය වෙන ගිවිසුමට ඇතුළත් වෙන්න ඔස්ට්‍රේලියාව උත්සාහ කරනවා. ඔස්ට්‍රේලියාවට මෙවැනි ගිවිසුම් හොඳ නම් ලංකාවටත් ඒවා හොඳයි. ලංකාවට අවාසනාවකට අපේ තිබ්බා කර්මණ්‍ය ස්වරූපය නිසා අපි ඔය ලොකු ගිවිසුම් වලට සහභාගි වෙලත් නැහැ. ඒ අතින් මම හිතනවා අපිට ඒවා මේ ටිකක් ඇවිදින්න එපැයි දුවන්න කරින්. ඒවා ටිකක් සංකීර්ණ වැඩි ලංකාවට. ඒතකොට ලංකාවට අපිට කරන්න පුළුවන් සරල ගිවිසුම් ද්විපාර්ශ්වික වාසන් කළේ ලබාගත් අත්දැකීම් උඩ TPP, RCEP කියන ගිවිසුම් වලට ඇතුළත් වෙන එක තමයි කරන්න පුළුවන්. ඔස්ට්‍රේලියාවට හොඳ නම් මම හිතන ලංකාවටත් හොඳයි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇතිවීමට යෝජනා කර ඇති නව වෙළඳ ගිවිසුම පිළිබඳව ඒ විශේෂ කතාබහට අප සමගින් එකතුනේ මහාචාර්ය රොහාන් සමරජීවයන්. මහාචාර්යතුමනි, බොහොම ස්තුතියි SBS ගුවන්විදුලි සමගින් මේ කතාබහට එක්ුණාට.
බොහොම ස්තුතියි.